මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුංග ශීලයේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උච්ඡාමි මුනිං පහූත පඤ්ඤං, ඉති චුන්දෝ කම්මාර පුත්තෝ, බුද්ධං ධම්මස්සාමින් වේත තණ්හං, දීපදුත්තමං සාරථීනං පවරං, කති ලෝකේ සමනා තදින්ධ බ්‍රූහි, චතුරෝ සමනාන පංචමෝති, චුන්දාති භගවා තේතේ ආවිකරෝමි සක්ඛි පුට්ඨෝ, මග්ගදීනෝ මග්ගදේශකෝච, මග්ගේ ජීවති යෝච මග්ගදූසීති. සදහවත් පින්නතුනි, බුද්ධ කාලයේ කාලීන සමාජයේ පැවතුන සමන කියන වචනය පොදුවේ බුදුරජාන් වහන්සේත්, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත්, පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාත් හඳුන්වන්න ව්‍යවහාර වුණා. මේ ශ්‍රමණ කියන වචනයට ශාසනානුලෝමික, ශාසනයට ගැළපෙන අර්ථයක් දීමට බුදුරජාන් වහන්සේ නිතරම උත්සාහවත් වුණා. දැන් අපි මේ මාතෘකා කළ ගාථා දෙකෙන් කෙරෙන්නේත් ඒ වගේ ආරාධනාවක්, ඒ වගේ අර්ථ විග්‍රහයකට ආරාධනාවක්. සූත්‍ර නිපාතය කියන ධර්ම ග්‍රන්ථයේ චුන්ද සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට චුන්ද කර්මාර පුත්‍රයයි මෙන්න මේ ශ්‍රමණ පදයේ විග්‍රහ පිළිබඳ මේ ආරාධනාව කළේ. චුන්ද කර්මාර පුත්‍රයා කියන ඒ උපාසක මහත්මයා ගැන මේ පින්නතුන් අහලත් ඇති. බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයට කලින් අවසාන දානීය පිළිගැන්වූ දායකය හැටියට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑමට කුසිනාරාව බලා වැඩම කරන අවස්ථාවේදී පාවා නුවරට සයි මහා සංඝ පිරිසක් එක්ක පිරිවරාගෙන වැඩලා වැඩම කරලා චුන්ද කර්මාර පුත්‍රයාට අයිති අඹවණී වාසයට පැමිණියා, වැඩ වාසය කළා. තමන්ගේ අඹවණියට බුදුරජාන් වහන්සේ පැමිණි බව අහලා චුන්ද කර්මාර පුත්‍රයා අවිත් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා කරාම බුදුරජාන් වහන්සේ ධර්ම කතාවකින් ඒ චුන්ද උපාසකුන්ව උත්සාහවත් කළා. මේ චුන්ද කර්මාර පුත්‍රයා කලින් අවස්ථාවක බුදුරජාන් වහන්සේ හමු වෙලා ධර්ම කතාවකින් පැහැදිලා ශ්‍රාවකෙක් වෙච්ච උපාසක මහත්මිය. ඉතින් මේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ චුන්ද කර්මාර පුත්‍රයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පසුදින දාණය සඳහා තමන්ගේ නිවසේට වැඩම කරන හැටියට ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ නිහඬයි භාවයෙන් ඒක පිළිගෙන වදාලා. ඉතින් පසුදින ඒ චුන්ද කර්මාර පුත්‍රයා නිවසේට ගිහිල්ලා ප්‍රණීත ආහාර පාන පිළියෙල කළා. ඒක මෙතන සඳහන් වෙනවා බොහෝ සෑහෙන ප්‍රමාණයක් සූකර මද්දව කියලා දේකුත් පිළියෙල කළ බව. මෙන්න මේ සූකර මද්දව කියන වචනය ශාසන ඉතිහාසයේ බොහොම විවාදයට භාජන වුණු වචනයක්. මේකේ දීර්ඝ විග්‍රහයක් නොකරත් මේ පළමු ආරම්භයේදී අපට කියන්න වෙන්නේ අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා. පළමුවෙනි අර්ථය දෙන්නේ නොමේරු ඌරෙකුගේ මස් කියලා. දෙවෙනි අර්ථය දෙන්නේ පස්ගෝරස, ඒ කියන්නේ ගවයාගෙන් ලබාගත්තු ඒ කිරි දී කිරි හිතෙල් ආදී යෙදු මෘදු බතක් හැටියට. ඒ දෙවෙනි අර්ථයක් දනවා. තුන්වෙනි අර්ථය දෙනවා රසායන ශාස්ත්‍රයේ සූකර මද්දව නමින් සඳහන් වෙන රසායනයක් කියලා. ඉතින් ඔන්නඔහම අපි කොයි හැටි හෝ වේවා මේ අවස්ථාවේ සූකර මද්දව කියන වචනය භාවිතා කරමු. ඉතින් ඔන්න අර චුන්ද කර්මාර පුත්‍රයා අර විදියට නොයෙකුත් ආහාර ද්‍රව්‍ය සමග මෙන්න මේ සූකර මද්දවයත් පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේට ඒ දවස අද දානීය සූදානම් කියන එක දැන්වහම බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩම කරලා වැඩ ඉඳලා වැඩ හුන් හැටියම වගේ චුන්ද කර්මාර පුත්‍රයාට කතා කරලා වදාලා චුන්දවය යම් සූකර මද්දවයක් සූදානම් කරලා තියෙනවා නම් එයින් මට සංග්‍රහ කරන්න, අනිත් ආහාර සංඝයා වහන්සේලාට පිරිනමන්න කියලා. එයින් අදහස් කළේ අනිත් සංඝයා වහන්සේලාට මේ සූකර මද්දවය දෙන්න එපා කියන එකයි. චුන්දත් එසේ ස්වාමීනි කියලා ඒ විදිහට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානීය පිළිගැන්වුවා. වනදලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ චුන්දට කතා කරලා කියනවා, චුන්දවය යම් සූකර මද්දවයක් ඉතිරි වෙලා තිබෙනවා නම් ඒක වලක්හරලා වලක දාන්න. මට පේන්නේ නෑ දෙවියන් මාරයින් බ්‍රහ්මයින් සහිත මේ ලෝකේ මේ ආහාරය අනුභව කරලා දිරවා ගන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ හැර කියන හැම විශේෂ ප්‍රකාශිකුත් කළා. ඉතින් චුන්ද ඒ කියාපු විදියට ඉතිරි කොටස වල දැම්මා. ඊළඟට ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ විස්තරය අනුව අපට පේන්නේ ඒ ආහාරය වැළඳුවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නම් වූ දැඩි ආබාධයක්, ලේ විරේචනය වන ආබාධයක් පැමිණුණු බවයි. මීට කලින් අපි මතක තබා ගත යුතුව තිබෙනවා බේලුව ගමේදී බුදුරජාණන් වහන්සේ අවසාන චාරිකාව වඩින අතරේ ඒත් බරපතල ආබාධයක් ඇවිලා ආනන්ද ස්වාමීන් වහන්සේත් බොහොම සංවේගවත් වුණා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තිය තුලින් ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරලා ඒක සති සම්පජාන්නේ නේ වීරියෙන් ඒ රෝගිය යටපත් කරගත්තා. එතකොට ඒ යටපත් කරගත්ත රෝගයයි මේ මතුණු කියලා අපි හිතා ගන්න ඕන. ඉතින් කොහොම නමුත් මේ විරේචනය වීම ඇති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්ද අපි යමු කුසිනාරාවට කියලා. ඔන්න කුසිනාරාව බල අපිටත් වුණා. දැන් අද මේ මාතෘකා කර ගාථා දෙකට සම්බන්ධ කතා අදාළ සිද්ධිය ඇත්ත වශයෙන් සිද්ධ වුණේ චුන්දකේ දානශාලාවේදී. නමුත් අපි චුන්දකේ දානශාලාවට පස්සේ එමු. අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ටික දුරක් පසු ගමන් කරමු. මොකද මේ සූකර මද්දවේ පිළිබඳ යමක් ඒ අතර මගදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ නිසා. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක ඇතිව තව චුන්දක කියලා තවත් ස්වාමීන් වහන්සේ නමකුත් ඒ උපස්ථාන වශයෙන් ගියේ බවත් සඳහන් වෙන කතා ප්‍රවෘත්තිවල සංඝ පිරිසවත් එක්ක පාවාසිට කුසිනාරාව දක්වා කිමිනේ දීග මාර්ගයේ සුළුකට තැකිය යුතු දුරක් නොවේ. නමුත් උන්වහන්සේ වැඩම කළා පාවා කුසිනාරාවට සමීප වූ යම්කිසි කකුත්තා කියලා ගඟක් තියෙනවා. ඒ ගඟ සමීපයේ වැඩියට පස්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේට බොහොම ගිලන්. බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයෙන් ඉවත් වෙලා දසක් මුලට වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා, ආනන්ද මට බොහොම ක්ලාන්තයි, සිවුර හතර ගුණයක් කළා එලන්න කියලා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ එතන වැඩ වුණා. වැඩේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කිව්වා, ආනන්ද මට පිපාසයි, මට පැන් ටිකක් ගෙනෙන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා, ස්වාමීනි මේ මෙතන තිබෙන දිය කඩ 500ක් ගැල් ගිහිල්ලා මඩ වෙලා බොර වෙලා ඉති වෙන්නේ. මීට එහා හොඳ පිරිසිදු වතුර තිබෙන කකුත්හා නදිය තිබෙනවා. එතෙන්දි භාග්‍යතුන් වහන්සේට පැන් වණ දන්න පුළුවන් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ නැවතත් දෙවෙනි වරටත් ආනන්ද මට පැන් ටිකක් ගේන්න මට පිපාසයි කිව්වා. තුන්වෙනි වරට ආනන්ද ස්වාමීන් වහන්සේ නැවතත් අරක කිව්වා. තුන්වෙනි වරට බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරාට පස්සේ ඒ ගෝලෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන්වෙනි වර කිව්වට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන ඒ දිය කඩ ළඟට යනකොට ඒ අර බොර වෙලා තිබුණු මඩ වතුර එම් පිටින්ම පැහැදිලා ප්‍රසන්න ජලය බවට පත් වුණ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ආශ්චර්යයක් කියලා, මහා ආශ්චර්යයක් අද්භූත දෙයක්, භාග්‍යතුන් වහන්සේගේ ඊර්ධ්‍ය බලය නිසා මේ මඩ වුණු වතුර පැහැදිලි වුණා කියලා පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැන් ටික වන්දලා ඊළඟට පිටත් වෙලා ගියා. පිටත් වෙලා අන්න අර ඉන්නමත ඊළඟට අපට අහන්න ලැබෙන්නේ කකුත්හාන දිය ළඟටම පැමිණලා එතෙන්දිත් ඒ අසල තිබෙන අඹ වණයකට වැඩම කරලා එතෙන්දී අර බුදුරජාණන් වහන්සේ චුන්දක කියන ස්වාමීන් වහන්සේ නමක්, චුන්ද කර්මාර පුත්‍රයෙක් කවලම් කරගන්න හොඳ නැහැ, ඒ චුන්ද නාමයෙන් හුඟක් අය හිටියා. චුන්දක කියන ඒ ස්වාමීන් වහන්සේට කිව්වා, ඒත් අර සිවුර සතර ගුණයක් කළා එලන්න මට ටිකක් සැතපෙන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මන්ද වේලාවක් සිංහසේයාවෙන් එතන සැතපීලා ඔන්න නැගිටලා ඉවරලා බුදුරජාණන් වහන්සේ නවදී වුණාට පස්සේ පිවිදලා ඉවරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද සමහර විට ඇතම් කෙනෙක් මගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අර ප්‍රකාශ කළ ඉවරයි, අද රාත්‍රියේ මම කුසිනාරාවේදී මෙහෙම පරිනිර්වාණයට පත් වෙනවායි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, මගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතම් කෙනෙක් චුන්ද කර්මාර පුත්‍රයාට සමහර විට කුකුසක් පසුතැවිල්ලක් ඇති කරන්න පුළුවන්. ඔබේ ආහාරය වනදලා තමයි භාග්‍යතුන් වහන්සේ ඔබේ අවසාන ආහාරය වනදලා පරිනිර්වාණයට පත් වුණේ කියලා. ඒ තුලින් කුකුසක් පසුතැවිල්ලක් ඇති කරන්න ඉඩ තිබෙනවා. ඒක නිසා ආනන්ද මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න, ඒ ඇතම් කෙනෙක් කිව්වොත් ඔබේ ඒ අය කුකුස උපදවන්න කියන්නේ ඔබේ නොලැබීමක්, ඔබ විසින් වැරදි ලෙස කරපු දෙයක්. මෙන්න මේ භාග්‍යතුන් වහන්සේට මේ විදිහට ආහාරයක් පිරිනැමීම ඒක පළඳලයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා ඒ විදිහට යම් කෙනෙක් කිව්වොත් ආනන්ද මෙන්න මෙහෙම කියන්නේ, නෑ නෑ භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා සුලද්ධං, මේක හොඳ ලැබීමක් ඔබට ලැබිලා තින්නේ භාග්‍යතුන් වහන්සේට අවසාන දාණය පිළිගන්වන ලැබීම කියලා. ඔන්න ඊළාට බුදුරජාණන් වහන්සේ ඒ අවසාන දාණය ආනිසංසය තන ප්‍රකාශ කරනවා. තථාගතයන් වහන්සේගේ අභිසම්බෝධියට උපකාර වෙන යම් දානයක් පිරිනැමුවද ඒ මේ පින්නතුන් දාන සුජාතාවගේ කිරිබිඳු දාණය. අන්න ඒ වගේම සමවිපාක සමඵල සමවිපාක දානයක් තමයි මේ චුන්ත පිරිනමල තියෙන්නේ. යම් ඒක ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා, යම් ආහාරයක් තථාගතයන් වහන්සේ වනදලා අවසාන ආහාරය වශයෙන් අභිසම්බෝධියට පත් වෙනවද ඒ ආහාරය හා සමාසම විපාක සම ආනිසංස මහත්ඵල මහානිසංස ඇති දෙයක් තමයි, ඇති ආහාරයක් තමයි උන්වහන්සේගේ පරිනිර්වාණයට හේතු වෙන පරිනිර්වාණයට උපකාර වෙන අවසාන දානෙ පිළිගැන්වීම කියලා. ඒ විදිහට අර කෙනෙක් යම් කිසි විදියකට චුන්ද කර්මාර පුත්‍රයාට දොස් පැවරුවොත් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හමු වෙමෙම මට මේක අහන්න ලැබුණා කියලා ආනන්ද කියන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පැවරුවා. දැන් එතකොට ඔන්න ඔතෙන්දී අපිට හිතා ගන්න පුළුවන්, ඉතින් ඇත්ත වශයෙන්ම ඔක විවාදයට භාජනු කාරණයක්. අපි මේ මාතෘකාව තවත් තාමත් ඈත, නමුත් කෙටියෙන් සලකා ගන්න තියෙන්නේ කොයි කොයි හැටියෙන් කිව්වත් බොහෝ දිනාට ප්‍රියමනාප බොහෝ දිනාට පිනොයිකුත් හේතු නිසා ප්‍රියමනාප විවරණයක් තමයි අර ඌරුමස් පිළිබඳ කතන්දරේ. නමුත් අපිට සමහර විට හිතන්න ඉඩ තියෙනවා අර රසායන ශාස්ත්‍රයේ තරණමින් සඳහන් වෙන නිසා අතෙන්ට සූකර මාංශ කියලා කියන්නේ නැතුව අමතර දෙයක් වශයෙන් ඌයේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ආහාර පාන වලට අමතරව සූකර මද්දේකුත් සූදානම් කළා කියලා. ඉතින් සමහර විට අපිට හිතන්න ඉඩ තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ බලවත් සේ රෝගාතුරව ඉන්න නිසා යම්කිසි රසායන ආහාරයක් ඒ චුන්ද කර්මාර පුත්‍රයා සූදානම් කළ පිළියන්වයි කියන හිතන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් එහෙමනම් ඒක වෙලඳුවා නිසා මේකද මේ විරේක වුනේ කියලා. අර යටපත් කරගත්තු රෝගය නිසා සමහර විට නරක් විමුලේ ආදී තිබුණා නම් ඒවා විරේක වෙන්න ඇති. අටුවාව ඒක තව තවත් විස්තර කරනවා. අර චුන්ද කර්මාර පුත්‍රයාට දෝෂයක් පැවරීම අදහස දුරු කරන්න වගේ අටුවාව තෝරනවා. ඒ ආහාරය නිසා නෙවෙයි භාග්‍යතුන් වහන්සේට ඒ රෝගය වැළඳුනේ. ඒ ආහාරය කුමක් හෝ ඒවා ඒ ආහාරය වැළඳීම නිසා භාග්‍යතුන් වහන්සේට ඒ තරම් දුරක් පයින් යන්න වැඩම කරන්න ශක්තිය ඇති උනායි කියලා ඒක නිසා පරිනිර්වාණය සිදුනා කියලා හිතිය යුතු නැති කියලා ඒ විදිහට තෝරනවා. ඉතින් ওই හැටි හෝ ඒවා අපිට ඉගා ගන්න තියෙන්නේ අර විදිහට ඌරුමස් පූජාවට වඩා බුදුරජාණන් වහන්සේට පහසුව සලසන අදහසින් ඒ වගේ රෝගී අවස්ථාවක විශේෂ රසායනයක් පූජා කරන්න නැති ඒ රසායනෙම ශක්තිය තුලින් කායික පහසුව සලසන වගේ උපකාර වෙන අන්දමට විරේචනයකුත් ඒක යන්නේ නැති. මේක සාමාන්‍ය මතයක් වමනයි. ඉතින් මේක කොයි අපි දැන් ඉදිරියට ඊළඟට දැන් මාතෘකාවට අදාළ කොටසට එමු. මේ ගාථා දෙකට හේතු වුණු ප්‍රවෘතිය අර අපි ප්‍රකාශ කළ ආකාරයට සූත්‍ර නිපාත කියන ධර්ම ග්‍රන්ථයේ මෙන්න මේ ඔය ගාථා සඳහන් වෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ නෙවෙයි. ඒකේ අටුවාවේ මෙහෙම කියවෙනවා. මේකට නිදාන කතාව හැටියට දැන් චුන්ද කර්මාර පුත්‍රයාගේ ඒ දාන අවස්ථාවේදී මේ චුන්ද කර්මාර පුත්‍රයා කියලා කියන්නේ රන් කරුවේ බොහොම ධනවත් ස්වර්ණාභරණ නිපදවන ස්වර්ණාභරණ වෙළෙන්දෙක් කියලා හිතාගනිමු. එතකොට ඒ නිසා තමන්ගේ ශ්‍රද්ධාව වැඩිකමට මේ චුන්ද කර්මාර පුත්‍රයා ඒ දානේ පූජා කරන අවස්ථාවේ ආහාර සූප ව්‍යංජන ආදී රත්රන් භාජනවල දමලා සංඝයා වහන්සේලාට පූජා කරලා තියෙනවා. සමහර සංඝයා වහන්සේලා ඒක පරිහරණය කළා නැහැ. කුකුස් උපදවාගෙන රත්රන් භාජන පිළිබඳව නමුත් ඇතැම් සංඝයා වහන්සේලා ඒවයින් ප්‍රයෝජන අරගෙන තිබෙනවා. ඉතින් ඒ තම තමන්ගේ පාත්‍රවල තමයි වළඳන්නේ. ඇත්තේ නමුත් අර විශේෂ දේවල් රත්රන් භාජනවල පූජා කරලා තිබෙනවා. ඉතින් මේ කියන අටුවාව කියන හැටියට මේ දාන කටයුතු අවසන් වුණාට පස්සේ චුන්ද කර්මාර පුත්‍රයාත් අත එහෙම හොදගෙන ඒ බණ අහන්න සූදානම් වෙනකොට චුන්ද කර්මාර පුත්‍රයාට පෙනිලා තියෙනවා එක්තරා පාප භික්ෂුවක් අර එක රත්රන් භාජනයක් අරගෙන තමන්ගේ යතුරු එහෙම දාන මල්ලේ ඇතුළට දානවා. දුටුව නමුත් ඒ චුන්ද කර්මාර පුත්‍රයා තුළ තියෙන ශ්‍රද්ධාව නිසා ඥානවන්ත බව නිසා කල්පනා කළ මේ අවස්ථාවේ මේ හොරකම මම එලිකරොත් මේක තුලින් භාග්‍යතුන් වහන්සේටත් ඒ ශීලවන්ත සංඝයා වහන්සේලාට ලොකු අපකීර්තියක් ලැබෙනවා. ඒ වගේම මිච්ඡා දෘෂ්ටිකෙන්ද අවසරයක් ලැබෙනවා ශාසනයට පහර ගන්න කියලා කල්පනා කළා. ඒක ප්‍රකාශ කළේ නැති නමුත් සැකයක් ඇති වුණායි මේ වගේ අය ශ්‍රමණයන්ද කියලා. අන්නේ සැකය නැති කරගන්නේ මෙන්න මේ විදියට කවස්වරුවේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ හමු වෙලා මේ සූත්‍ර දේශනාවට අදාළ වුණු මේ ප්‍රශ්නය විමසුවේ කියලා. ඔන්න දැන් අපි අර ඒ ගාථාවේ අර්ථයට එමු. ගාථාතර අර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න බලමු. පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං. දැන් පැරණි ගාථාවල ඒ සූත්‍ර නිපාතයේ ස්වභාවයක් තියෙනවා. ඒ සංවාදවල දෙබස් වශයෙන් තියෙන ඒවයි ඒ ප්‍රකාශ කළ කෙනාගේ නමත් ඇතුල් කරන ගාථාවට. අපි ඒක අගටයි දාන්න ඕනේ. මෙසේ කිව්ව අහවලා කිව්වා කියන එක සමහර විට පළමිනි පදයට පස්සේ තියෙනවා. ඒකයි පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං ඉති චුන්දෝ කම්මාර පුත්තෝ. අර ඉති චුන්දෝ කම්මාර පුත්තෝ කියන්නේ අර සංගීතීකාරක සංඝයා වහන්සේලා විසින් ඇතුල් කරපු පාඨයක්. මේ කියන්නේ චුන්ද කර්මාර පුත්‍රයා කියන එක පෙන්වන්නේ. මොකද ඇහුවේ එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පහූත පඤ්ඤං කියන්නේ විපුල වූ ප්‍රඥාව, මහත් වූ ප්‍රඥාව ඇති භාග්‍යතුන් වහන්සේගේ මුනිවරයාගෙන් මම මේ අසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේටම විශේෂණ පද කීපයක් ඊළඟට තියෙන්නේ බුද්ධං ධම්මස්සාමින් විතතන්නා ධර්ම ස්වාමී වූ තෘෂ්ණාව දුරු කරා වූ ඒ වගේම දීපදුත්තමන් කියලා කියන්නේ දෙපා ඇත්තන් අතර උතුම් වූ සාර්ථීනම් පවරන් රියදුරන් අතර සාර්ථී ආචාර්යයන් රියදුරන් අතර ශ්‍රේෂ්ඨ වූ බුදු රජාණන් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නය අසනවා කියලා ඔන්න ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. කති ලෝකේ සමනා තදින්ග බ්‍රුහි. ලෝකේ ශ්‍රමණයෝ කී දෙනෙක් ඉන්නවද මට කරුණාකර මට සමාවිලා මට ඒක කියා දෙන්න කියලා ඔන්න චුන්ද ප්‍රශ්නය ඉදිරිපත් කළ ඒ ගාථාවෙන්. ඔන්න ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පළමුවෙනි පිළිතුරු ගාථාව චතුරෝ සමන න පංචමෝති චුන්දාති භගවා. අන්න එතෙන්දත් අර චුන්දාති භගවා කියන එක අර සංගීති කාරක ස්වාමීන් වහන්සේලා අතුල් කර පාඩියක්. මේ භාග්‍යතුන් වහන්සේ මේ උත්තර දෙන්නේ කියන එක. මොකද එතකොට පළමුවෙනි පදෙන් කියවෙන්නේ චතුරෝ සමන න පංචමෝති ශ්‍රමණයෝ හතර දෙනා ඉන්නේ. පස් වෙන්නේක් නැත. යනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඔන්න පිළිතුරු දෙනවාය. තේතේ ආවිකරෝමි සත්‍යපුට්ටෝ. මා ඉදිරියේ මේ ප්‍රශ්න කළා වූ ඔබට මම ඒ අය මම පැහැදිලි කරලා දෙන්නම්. තේතේ ආවිකරෝමි. ඔන්න ඊළඟට හතර දෙනා කියනවා. මග්ගජිනෝ මග්ගදේශකෝ යෝච මග්ගේ ජීවති යෝච මග්ගදූසි. පළමුවෙනියක් කියනවා මග්ගජිනෝ. දෙවෙනි ශ්‍රමණයා මග්ගදේශකෝ. තුන්වෙනි ශ්‍රමණයා මග්ගජීවි. මාර්ගයේ ජීවත් වෙන තැනැත්තා. හතරවෙනි ශ්‍රමණයා මග්ගදූසි. මාර්ගය දූෂණය කරන එක. එතකොට මග්ගජිනෝ මග්ගදේශකෝ මග්ගජීවි. මග්ගජීවකෝ කියලා තියෙනෙත් එකයි. මග්ගජීවකෝ හෝ මග්ගජීවයි. මේ දෙකම යෙදෙනවා එතන. මග්ගදූසි. ඉතින් මේ ඊළඟට එන ගාථා වලින් මේ හතර දෙනා බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා. ඒක එක් ගාථා නැත්තත් ඒ වගේ සාමාන්‍ය අර්ථය අපි මෙතෙන්දී ප්‍රකාශ කරන්නම්. මග්ගජිනෝ කියන එක තේරුම් ගැනීම පහසුයි. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන තමන් වහන්සේ ගැන මේ නිර්වාණය දැන් කවුරුත් දන්නවා. මාර්ගය සොයාගත්තේ භාග්‍යතුන් වහන්සේ බව. අතීත බුදුවරුන් ගෙන් නැති වුණා, බුද්ධ ශාසනය නැති වුණාට පස්සේ අර තැන් තැන් වල දක්වනවා යම් කිසි නගරයක්කට යන පාර වල් වැහිලා කාලයක් වල් බිහිලා තිබුණු මාර්ගයක් මේ බුදුරජාන් වහන්සේ සොයාගත්තා. ඒ අර්ථයෙන් එතකොට ඒ නිර්වාණ මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒවා භාග්‍යතුන් වහන්සේ හෙළි කරගත්තු නිසා පළමුවෙන්ම අන්න මග්ගජිනෝ. එතකොට ඒ ගාථාවේ සාමාන්‍ය අදහස භාග්‍යතුන් වහන්සේ තමයි, බුදුරජාණන් වහන්සේ තමයි මග්ගජිනෝ, මාර්ගය ජයගත්තු තැනැත්තා, මාර්ගය සොයාගත්තු තැනැත්තා. දෙවෙනි ශ්‍රමණයා මග්ගදේශි. ඒ ශ්‍රමණයා ගැන සඳහන් වෙන්නේ පරමන් පරමන්ති ඥාත්වාලෝකේ. මේ ලෝකයේ උතුම් වූ නිර්වාණය උතුම් හැටියටම ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන, ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන රහතන් වහන්සේ ගැනයි කියන්නේ. ඒ ධර්මය ඊළඟට ඒක දේශනා කරනවා, විභාග කරලා දක්වනවා. දැන් ඔය මේ පින්න තුන අහලා තියෙනවා. ඔය පටිසම්භිදා ශක්තියින්නේ විදිය යොදලා ධර්මය අනිත් අයට තේරුම් කරලා දෙනවා. අනිත් අයගේ ඒ ධර්මය පිළිබඳව සැක දුරලනවා. අන්නේ බඳු භික්ෂුව තමයි මග්ගදේශී කියන්නේ. කියන්නේ රහතන් වහන්සේ ඒව හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන බය නැතුව ඒ ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන දෙවෙනි ශ්‍රමණයා මග්ගදේශී. මග්ගදේශකෝ කියලා කියනවා. ඊළඟට තුන්වෙනා තමයි ඊළඟට මග්ගජීවි. ඒ කියන්නේ ඒ ධර්මය හරියාකාර ඒ ධර්ම මාර්ගයේ සුදේශිත ධර්ම මාර්ගයේ හරියාකාර හික්මෙනවා. සංයම සතිමත්ව ධර්ම මාර්ගයේ හික්මෙන තැනැත්තා. එතන අටුවාවල තෝරන්නේ දැන් මේ පින්නතුන් සමහර විට අහලා ඇති ඔය ආර්ය පුද්ගලයන් ගැන කියනකොට සීක අසේක කියලා වචන දෙකක් කියදෙනවා. අසේක කියලා කියන්නේ හික්මීම අවසන් කළ රහතන් වහන්සේ හැඳින්වීමටයි. සීක කියලා කියන්නේ තාම රහත් බවට පත් නොවු සෝවාන් ඉඳලා අනාගාමී දක්වා තිබෙන සිටින අනිකුත් ආර්යයන් වහන්සේලායි. ඉතින් මෙතන මේ තුන්වෙනුව මේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන පළමුවෙන් කිව්වා, දෙවෙනුව කිව්වේ රහතන් වහන්සේ ගැන, තුන්වෙනුව කියන්නේ අන්න ඒ සීක භික්ෂූන් වහන්සේලා. ඒ කියන්නේ ආර්ය තත්වයට පැමිණ සෝවාන් සිට අනාගාමී වූ ඒ මාර්ගයේ තවමත් හික්මෙන්නා වූ නියම ප්‍රතිපදාවේ හැසිරෙන්නා වූ ඒ සංඝයා වහන්සේලා. ඊට අමතරව දක්වනවා කල්යාණ පුතුජන හොඳ සීලාදී ගුණ ධර්ම වලින් පරිපූර්ණ මාර්ගඵල නොලැබූ නමුත් හොඳ මාර්ගයේ ප්‍රතිපත්ති ගරුක සංඝයා වහන්සේලා. තුන්වෙනි ගාථාවෙන් හැඳින්වෙනවායි. ඔන්න හතරවෙනුව තමයි ඊළඟට දැක්වෙන්නේ අන්න අර කියාපු මග්ග දූෂී කියන එක, මාර්ගය දූෂණය කරන භික්ෂුව පිළිබඳව. ඉතින් එතෙන් දිහඳවනවා මේ ප්‍රතිපත්ති ගරුක ඒ සංඝයා වහන්සේලාගේ පැවැත්මට ඒ ස්වરૂපය ඇතිව හැසිරෙන. ඒ කියන්නේ භික්ෂු ස්වરૂපී භික්ෂුවකගේ ඒ එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ ස්වરૂපය අරගෙන හැසිරෙන. නමුත් ඔන්න ඊළඟට පද කීපයක් දක්වනවා ඒ මග්ගදූසී භික්ෂුවකගේ ස්වභාවය පෙන්වුම් කරන්න. ඒ භික්ෂුව පිළිබඳව දක්වනවා පගබ්බි, ඒ ප්‍රගල්භයි, ඒ කියන්නේ පක්ඛන්ති පගබ්බි. ඊළඟට කුල දූසකෝ. ওই විදිහට වචන කීපයක් දක්වනවා. පක්ඛන්ති කියලා කියන්නේ සංඝ පිරිස් මැදට කඩා පනින, තමන්ට මෙච්චර වස් තියෙනවා කියලා එවස් ගණනින් ඉදිරියට පනින පක්ඛන්ති. ඒ විදිහට අටුවාවය තෝරන්නේ. ඊළඟට කුල දූෂකෝ. කුල දූෂණය කරනවා කියලා කියන්නේ ගිහි පින්වතුන්ගේ ශ්‍රද්ධාව දූෂණය වෙන අන්දමේ කටයුතු වල යෙදෙනවා. ඊළඟට පගබ්බෝ කියලා කියන්නේ කයින් වචනයෙන් දඩබ්බර අන්දමේ කායික වාචික පැවතුම් ඇතිවීම. පගබ්බෝ ඊළඟට තව වචනයක් යොදනවා පලාපෝ. පලාපෝ කියන වචනේ තේරුම දැන් ඔය වී යට අතරේ තියෙන සමහර බොල්වි බැලුවාම ඇතුලේ හාල් යටයක් තියෙනවා කියලා රැවටෙන්නේ. නමුත් හාල් යටයක් නැහැ. අන්න පලාප කියන්නේ බොල්වි. එතකොට බොල් කියන අදහස. ඔන්න ඔය විදිහ වචන රාශියක් එතන බුදුරජාණන් වහන්සේ යොදනවා. පලාපෝ. ඒ වගේම ඒ විදිහේ ඒ පැවතුම් නිසා ප්‍රතිරූප ඒ සංඝයා වහන්සේලාගේ ස්වરૂපය සමන ප්‍රතිරූපක කියලා කියන්නේ. ඒ ස්වરૂපයෙන් හැසිරෙන තැනැත්තාට තමයි මග්ග දූෂී කියන්නේ. අර මාර්ගය දූෂණය කරන. ඔන්න හතර දෙනා දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තවත් වැදගත් කාරණයක්. මේ හතර දෙනා හරියාකාර තේරුම් ගත්තු ඥානවන්ත ආර්ය ශ්‍රාවක ගෘහස්තයා ගෘහපතියා මේ කට්ටිය හරියට අඳුනගෙන කල්පනා කරනවා. සබ්බේ නේ තාදිසෝති හැම දෙනාම මෙහෙම නොවේ කියලා කල්පනා කරලා තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්නේ කොහොමද? අර දූෂිත තැනැත්තත් අදූෂිත තැනැත්තත් පිරිසිදු තැනැත්තත් අපිරිසිදු තැනැත්තත් කොහොමද සම කරන්නේ කියලා ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරන්නේ. චුන්ත කර්මාර පුත්‍රයාගේ සැකය දුරලැවීමට. ඉතින් ඔන්න ඒ කතාන්තරය අපේ ඉදිරියේ තිබෙන්නේ ගාථාවලින් ඉදිරිපත් කරලා තියෙන එක. ඉතින් මෙන්න මේකට අදාළව අපි තව ටිකක් කාරණා මෙතන විශේෂයෙන් අපිට කියන්න වෙන්නේ අන්න අර ශ්‍රමණ පදයේ පිළිබඳවයි. අපි කලින් සඳහන් කළ ආකාරයට සමාජයේ පැවතුණු ශ්‍රමණ කියන පදය බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා වෙනුනුත් ව්‍යවහාරු නිසා ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට පෙන්වන්න සිද්ධ වුණා. ලෝකයාට කියා දක්වන්න දන්වන්න සිද්ධ වුණා. ඒ විදිහේ ඒ එතෙක් තිබුණු ශ්‍රමණ සංකල්පය නෙවෙයි අපි මේ ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් ඒක තමයි ඇතැම් අවස්ථාවල දැන් මේ පින්නතුන් සමාවිත අහලත් ඇති මේ මහා සීහනාද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කළ එක් සීහනාදයක් තමයි සූත්‍රය ආරම්භ වෙන්නේත්. විචුන් වහන්සේලා අමතලා කියනවා ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒုတိයෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේති ඒව මේතං සීහනාදං නදත. ඒක මහා පුදුම විදියේ විසිංහනාදයක් එතන බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඒක මෙහෙමයි මේ ශාසනයමයි නියම ශ්‍රමණයා ඉන්නේ. මේ ශාසනයමයි දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත් අනිකුත් ශාසන හැම එකක්ම ශ්‍රමණයන්ගෙන් ශූන්‍යයි කියලා මේ විදියට අනිත් පරප්පවාද කියලා කියන අනිත් තීර්ථක ආයාගම් ආදී තීර්ථක ආයතන හැම එකක්ම නියම ශ්‍රමණයන්ගෙන් හිස්සේ කියලා මේ විදියට සිංහනාද නදව් කියලා නද කරන්න කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරපු අවස්ථාවක් තිබෙනවා. ඒක නැතම අවස්ථාවල සංඝයා වහන්සේලාට තවත් හිත්කා වදිනන්දෙමට මේ ශ්‍රමණ කියන වචනයට අදාළව බුදුරජාන් වහන්සේ තවත් ඒ විදිහේ සූත්‍රයක් ගත්තොත් මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි මම කියන අය යම්කිසි කෙනෙක් යම්කිසි ශ්‍රමණයෙක් ලෝකේ ආස්වාද පක්ෂය ආස්වාද වශයෙන්ුත් ආදීනව පක්ෂය ආදීනව වශයෙන්ුත් නිස්සරණය නිස්සරණ වශයෙන්ුත් තේරුම් නොගත්තු යම් ශ්‍රමණ බ්‍රාහ්මණී ඉන්නවනම් ඒ අය ඇත්ත වශයෙන්ම ශ්‍රමණීන් බ්‍රාහ්මණීන් නෙවෙයි. ඒ අය ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයේ අර්ථයේ හරියට තේරුම් ගත්ත අය නෙවෙයි. එයින් පෙන්නුම් කරන්නේ එතකොට ශ්‍රමණේකට අයිති දෙයක් තමයි ආස්වාද පක්ෂය ආස්වාද හැටියටත් ලෝකී ආස්වාද පක්ෂය ආස්වාද හැටියටත් ඒවායේ ආදීනව හැටියටත් ඒවායින් තියෙන නිස්සරණයත් හරියාකාර නිස්සරණය හැටියටත් අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීම ශ්‍රමණේකේ කෘත්‍යයක් හැටියට. මේ ශ්‍රමණ කෘත්‍ය ගැන කියනකොට අපට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් සිහියට නැගෙනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ශ්‍රමණයන්ට තිබෙන එතන කියන්නේ සමන කරණීයයන් ශ්‍රමණයන්ට තිබෙන කෘත්‍ය ශ්‍රමණ කෘත්‍ය මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා. ශ්‍රමණයේ හැටියට කල්පනා කරනකොට දැන් සමහර විට නානාවිධ කාර්යභාරයන් ලෝකේ කෙනෙක් දක්වන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒක නෙවෙයි. මෙන්න මේ ශ්‍රමණ භාවයට උපකාර වන කාරණයි මොනවද? සීල සමාධි ප්‍රඥා. ඒ සූත්‍රයේ දක්වන්නේ අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන වචන තුනේ යෙදෙනවා. මේ පින්නතුන් අහලත් ඇති. අධිසීල කියලා කියන්නේ මාර්ගඵල අවබෝධයට උපකාර වන ඒ සීලය. අධිචිත්ත කියලා කියන්නේ සමාධිය. අධිපඤ්ඤා කියලා කියන්නේ විපස්සනා ඒ භාවනා ප්‍රඥාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ශ්‍රමණයෙකුට අයිති ශ්‍රමණ කෘත්‍ය තුනක් තිබෙනවා. මොනවද? අධිසීල යෙහි හික්මීම. ඒ පිළිබඳව දැඩි ඕනෑකමක් තිබ්බෝ ඡන්தோ කියන වචනේ තියෙනවා. කෙනෙකුට වැරදි හැඟීම් ඇති වෙන වචනයක් එතන අපට යොදන්න වෙලා තියෙනවා. තිබ්බෝ ඡන්தோ කියලා කියන්නේ තීව්‍ර ඡන්දයක්, තියුණු ඡන්දයක්. ඒකට තියුණු ඡන්දයක් ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ දැඩි ඕනෑකමක් ඇති කර ගන්න ඕන. නියම ශ්‍රමණයෙක් නම් අර අධිශීල ශික්ෂාව පිළිබඳව. ඒ වගේම තියුණු ඡන්දයක් ඇති කර ගන්න ඕන. අධිචිත්ත ශික්ෂාව සමාධිය පිළිබඳව. තියුණු ඡන්දයක් ඇති කර ගන්නට ඕන අධිපඤ්ඤාව පිළිබඳව. එතකොට ඒක තමයි සංඝයා වහන්සේලාට අයිති. එහෙම දක්වල බුදුරජාණන් වහන්සේ පුදුම අන්දමේ සියුම් උපහාසයක් නැගෙන උපමාවක් ඊළඟට ඉදිරිපත් කරනවා. මහණෙනි, ඔය ඇතැම් විට කොටලුවෙක් ගවරැලක් පිටිපස්සෙන් යනවා. මමත් ඔය ගවරැලගේ කෙනෙක් කියන එක. එතන මහ බුදුම දෙයක් වෙනවා. එතන ඒ දක්වන්නේ පාලි වචනය තියෙනවා. අහම්පි අම්හා ඇත්ත වශයෙන් කොටලුවාගේ සද්දේ හැටියට වගේ එතන බුදුහාමුදුරු දාලා තියෙනවා. නමුත් නිරර්ථක වචන දෙකක් නෙවෙයි. අහං කියන්නේ මම. අම්හා කියන්නේ ඒක බහුවචන ක්‍රියාපදයක්. අහම්පි අම්හා කියලා කියගෙන මේ කොටලුවා අර ගවරැළ පිටිපස්සේ යනවා. ඒකේ අදහස මමත් ඔයගොල්ලන්ගෙම කෙනෙක්. මමත් ඔයගොල්ලන්ගම කෙනෙක්. එහෙම කිව්වට මොකද මහණෙනි, ඒ කොටලුවට ගවයින්ගේ වර්ණයක් නැහැ. ඒ ගවයින්ගේ පාටක් නෙමෙයි කොටලුවාගේ. ගවයින්ගේ ස්වරයක් නැහැ. ගවයින්ගේ කටහඬක් නැහැ. ඊළඟට ගවයින් පා තියෙන හැටියටත් නෙවෙයි කොටලුවා. ගවයින්ගේ පද කියලා කියන්නේ ගවයින්ගේ පා තබන ආකාරයටත් නෙවෙයි කොටලුවා පා තබන්නේ. නමුත් කොටලුවා ගවයින් පිටිපස්සේ යනවා අහම්පි අම්මා කියලා. ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එසේම මහණෙනි, මේ ශාසනය ඇතැම් භික්ෂුවක් මිච්ඡ සංඝයාට පිටිපස්සෙන් යනවා. අහම්පි භික්ඛුව මමත් භික්ෂුවක් කියමින්. නමුත් ඒ භික්ෂුව තුල අර කියාවෝ අදි සීල ශික්ෂා පිළිබඳ තීව්‍ර ඡන්දයක් නැහැ. අදි චිත්ත ශික්ෂා පිළිබඳව තීව්‍ර ඡන්දයක් නැහැ. අදි පඤ්ඤා ශික්ෂා පිළිබඳ තීව්‍ර ඡන්දයක් නැහැ කියලා ඔන්නෝම ඉදටයි සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා මහණෙනි, මේ විදිහට හික්මිය යුතුයි. අප විසින් දැඩි ඡන්දයක්, දැඩි ඕනෑකමක්, දැඩි කැමැත්තක්, බලවත් කැමැත්තක් ඇති කරගත යුතුයි. අදි සීල ශික්ෂා සමාදානය පිළිබඳව, අදි චිත්ත ශික්ෂා සමාදානය පිළිබඳව, අදි පඤ්ඤා සමාදානය පිළිබඳව ඔන්න විදි සූත්‍රිකුත් තියෙනවා. ඒකත් අර ශ්‍රමණ කෘත්‍ය තේරුම් ගැනීමට උපකාර වෙනවා. ශ්‍රමණයෙකුගේ කාර්යභාරය මේ කාලේ හැටියට කියනවා. ශ්‍රමණයෙකුට කාර්යභාරය මොකද්ද කියන එක ඔන්න එතන බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඊළඟට තවත් වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රයේ නම පවා ශ්‍රමණය කියන වචනෙන් කියවෙන්නේ. ඒක අනියම් වේක යෙදෙන්නේ සමන මණ්ඩිකා සූත්‍රය කියලා සූත්‍රයක. එතනත් හොඳ සිද්ධියක් සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ශ්‍රමණේකු පිළිබඳව, ශ්‍රමණේකුගේ පරමාර්ථය කුමක් විය යුතුද, ප්‍රතිපදාව කුමක් විය යුතුද ගැන ඉතාම දීර්ඝ විස්තරයක්, බොහොම ගැඹුරු සූත්‍රයක්. ඒක ඇත්ත වශයෙන් අපි ඒක අවස්ථානුකූලව කෙටියෙන් අපි දක්වන්න උත්සාහ කරනවා. ඒක ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඒ සවැත් නුවර මල්ලිකාරාමයේ කියලා එකක් තිබුණා. මල්ලිකා දේවිය නානාවිද තීර්ථකයින්ට එකතු වෙලා සාකච්ඡා කරන්න හදලා දීපු ශාලාවක් මල්ලිකාරාමය. ඉතින් මේ බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන අවස්ථාවක සමන මණ්ඩිකා පුත්‍ර උග්ගාහමාන කියන පරිබ්‍රාජකයා, විශාල පරිබ්‍රාජක පිරිසක් එක්ක මෙන්න මේ මල්ලිකාරාමයේ වාසය කළා. ඉතින් බොහෝ අවස්ථාවල අපේ පොත්වල සඳහන් වෙන්නේ පරිබ්‍රාජක පිරිස් වල අසංවරකම පෙන්වන්න වගේ. ඒ අය නානාවිද තිරස්චීන කතාවලේදී මින් කෑකෝ ගසමින් සිටියයි. බුදුරජාන් වහන්සේ පමණක් නොවේ, සංඝයා වහන්සේලා හෝ බෞද්ධ උපාසක කෙනෙක් හෝ එනකොට අර පිරිස් නිහඬ වෙන්න කියලා සංවර කරනවායි කියලා එහෙම සඳහන් වෙනවා. දැන් මෙතනත් ඔන්න එතකොට මෙහෙම අවස්ථාවක ඒ සවැත් නුවර හිටිය බොහොම ශ්‍රද්ධාවන්ත වඩු මහත්මිය පංචකංග කියලා. පංචකංග සමහරට උපකරණ පහක් නිරන්තරයෙන් භාවිතා කළ නිසා වෙන්නේ නැති. මේ පංචකංග කියන ශ්‍රද්ධාවත් වඩු මහත්මයා එක් දවසක් දවල් කාලේ කල්පනා කරා මම භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න ඕන කියලා පිටත් වුණා. පිටත් වුණාට මොකද පස්සේ මතක් වුණා, මේ මද්දහන වෙලාවේ භාග්‍යතුන් වහන්සේත් සංඝයා වහන්සේලාත් විවේකීන් භාවනාවේ වැඩ සිටිනවා ඇති. ඒක නිසා මම මේ ටිකක් පරක්කු වෙලා යන්න ඕන. මේ ටිකට මම අර මල්ලිකාරාමයේ ඔය කියන තීර්ථකෙන් යමු වෙලා ටිකක් සාකච්ඡා කරලා යන්න ඕන කියලා එතෙන්ට පැමිණියා. එතෙන්ට ගියාම ඈතදීම දැකලා අර පිරිස නිහඬ කරලා උග්ගාමාන පරිබ්‍රාජකයා මේ අපේ මේ පංචකංග බාසු නැහැ, වඩු බාසු නැහැ මේ කාලෙන් කියනවනේ, නැත්නම් වඩු මහත්මයා ඉඳගත්තට පස්සේ ඔන්න තමන්ගේ මතයක් ප්‍රකාශ කරනවා. මේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන වගේ මම කියනවා, යම් කෙනෙක් කයින් පාප කර්මයක් කරන්නේ නැත්නම්, වචනෙන් පාපී වචනයක් ප්‍රකාශ කරන්නේ නැත්නම්, පාපී සිතුවිල්ලක් හිතන්නේ නැත්නම්, පාපී ආජීවයක් ජීවිතාවක් පවත්වන්නේ නැත්නම්, ඒ තැනැත්තාට මම කියනවා ඒ උතුම්ම ශ්‍රමණ භාවයෙන් සම්පන්න, කුසල සම්පන්න, පරම කුසල, උතුම් වූ කුසලයකින් සම්පන්න වූ උතුමු තත්වයට පත් වූ වාදයකින් නොපැරදවිය හැකි අයෝධ්‍ය කියලා කියනවා. අයෝධ්‍ය සුද්ධ කරලා, ඒ කියන්නේ වාද යුද්ධකින් නොපැරදවිය හැකි උතුම් ශ්‍රමණයෙක් කියලා මම කියනවා කියලා ඔන්න ප්‍රකාශයක් කළා. ප්‍රකාශයක් කරාම මේ පංචකංග වඩු මහත්මයා කල්පනාවේ වැටුණා මේ කියන එක හරිද කියලා. නමුත් උත්තරයක් දුන්නේ නැහැ. මේක පිළිගන්නෙත් නැතුව, මේක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පංචකංග වඩු මහත්මයා නැගිටලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කළා. මේ පරිබ්‍රාජකයා කියාපු එක. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තපති, ඒ කියන්නේ අර බාසු මේ වඩු මහත්මයා අමතන හැටි මේ පංචකංගෙට ප්‍රකාශ කරනවා. ඔය උග්ගාමන පරිබ්‍රාජකයා කියන කාරණේ ඇත්ත නම් උඩු බැලිව නිදන ලාබාල ලදරුවත් ලෝකයේ උතුම්ම තත්වයට පමුණු ශ්‍රමණයෙක්. මොකද උඩු බැලිව නිදන ලාබාල ලදරුවට කය කියන හැඟීමක්වත් නැත. ඉතින් කොහොමද කයින් පාප කර්ම කරන්නේ? දැඟලීම හැරෙන්නේ. පොඩි දරුවෙක් දඟලනවා හැරෙන්නේ, වෙන කය ගැන වෙන දෙයක් නැහැ, දැඟලීම හැරෙන්නේ. ඒ වගේම උඩු බැලිව නිදන ලදරුවෙක් වචනය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. තාම බහ තෝරන්නවත් දන්නේ නැහැ. ඉතින් කොහොමද නරක වචන කතා කරන්නේ? ඇඬීම හැරෙන්නේ. අඬන එක තමයි දරුවාගේ භාෂාව. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උඩු බැලිව නිදන ලදරුවට සංකල්ප කියලා කියන්න තරම් හිතවිල්ලක් කියලා දෙකුත් නැහැ. හිනාසීම ඇරෙන්න. දැන් පොඩි දරුවෝ දන්නේ හේතුවක් නැතුවත් හිනා වෙනවනේ. යන්න ඒ වගේ හිනාවීම තුළින් යම් කිසි දෙයක් ඇතුලේ තියෙන සංකල්පයක් අපි දැනගන්නවා. ඒ ඇරෙන්න වෙන සංකල්ප වශයෙන් හිතන්න දේ හිතීමේ ශක්තියක් ඒ ලදරුවට නැහැ. ඊළඟට හතර වෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උඩු බැලිව නිදන ලාබාල ලදරුවට ආජීවියක් කියන වෙන අමුතු ජීවිකාවක් නැහැ. මව් කිරිබීම ඇරෙන්න. මව් කිරිබීම තමයි රස්සා. එහෙමනම් ඔය උග්ගාමන පරිබ්‍රාජක කියන හැටියට ඒ උඩු බැලිව නිදන ලදරුවත් අර කියාපු වාද යුද්ධකින් පැරදී යන හැටි මහා ශ්‍රමණේ. ඔන්න ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා ඒ වෙනුවට නියම ශ්‍රමණයෙක් වෙන හැටි. ඒ ප්‍රතිපදාව බොහොම සවිස්තරව දක්වනවා. මෙතෙන්දී ඒ ඔක්කොම කියන්න ගියොත් අපිට මේ පින්වතුන්ට ඒවා අල්ල ගන්න අමාරු වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන අදහස විතරක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියනවා අංග 10කින් සමන්විත කෙනෙක් තමයි මම නියම ශ්‍රමණයා කියලා කියන්නේ. අර පරම තත්වයට පමුණු ශ්‍රමණයා කියන්නේ මොනවද? අංග 10. ඒ අංග 10 හැටියට දක්වන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගකට මේ පින්වතුන් කවුද දන්නවා? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය අටට එකතු වෙනවා රහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට තවත් දෙකක්. දසෙහි අංගෙහි සමන්නාගතෝ අරහෝති කියලා අංග 10ක් වෙනවා රහතන් වහන්සේ වෙනකොට. අනිත් එක සම්මා ඥාන, සම්මා විමුක්ති. ඒ මාර්ගය කෙලවර කරාට පස්සේ අන්න සම්මා ඥාන, සම්මා විමුක්ති කියන දෙකෙන් තමයි සම්පූර්ණ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මේ අට ගැන නිතර කතා කළාට රහතන් වහන්සේට අර දෙකක් සඳහන් වෙනවා. අර සම්මා ඥාන, සම්මා විමුක්ති. අන්න ඔය අංග 8න් රහත්, ඒ කියන්නේ රහතන් වහන්සේ, උන්වහන්සේ මම නියම ශ්‍රමණය හැටියට ප්‍රකාශ කරන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ එතන පෙන්නුම් කළ දෙනවා. අපි ඒ ආශ්‍රයෙන් ඊළඟට එතන ඒකම අපිට එතන තවත් වැදගත් කාරණයක් හෙළි වෙනවා. ඒ දීර්ඝ විග්‍රහය තුළ කැපිලා පෙනෙන කාරණයක් තමයි ඒ ටිකයි අපිට ඇත්ත වශයෙන් මේ ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන්නේ. පියවර රාශියක් එතනට දක්වනවා රහතන් වහන්සේ ඒ තත්වයට පැමිණෙන තාක් ගමන් කරන මාර්ගය. ඒ හැම තැනකම දක්වන ප්‍රධාන කාරණය තමයි මේ පින්තුන් අහලා තියෙනවා සතරාගාර සම්‍යක් ප්‍රධානය. මේ ප්‍රතිපදාවේ වැදගත්ම තැනක් ලැබෙන එකක් තමයි අපි නොයෙකුත් ඔය වචන යොදන්නේ වීරය, ව්‍යායාමය, උත්සාහය, ප්‍රධාන ආදී නොයෙකුත් වචන වලින් කියන මේ මිනිස්යා තුළ තියෙන යම්කිසි ශක්තියක්, විශේෂ ශක්තියක්, අර කුඩා දරුවට නැති ශක්තියක් තිබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒකයි මතු කරලා දෙන්නේ. අර ඒකෙක් පියවරක සංඝයා වහන්සේ රහත් තත්ත්වයට පත් වෙන තා දක්වනවා සංඝයා ඒ ශ්‍රමණයෙක් විසින් කළ යුත්තේ. දැන් මේ පින්තුන් අහලා තියෙනවා සතර සම්මාප්පාදාන, සම්මා වායාම ඒවා හඳුන්වන්නේ කෙටියෙන් අපි කිව්වොත් පාලි පහටිය නිතර අහලත් ඇති. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදා. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පා එතකොට අරක අනුප්පාදාය උපන්නානම් පාපකණං අසුල ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණහති පදහති අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණහති පදහති උපන්නානම් කුසලානම් ධම්මානම් තීතිය ආසම්මෝසාය ඒ විදිහට වියෝ භාවාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණහති පදහති ඔකේ සාමාන්‍ය අදහස මේ වීර්ය සතර ආකාරයි හැම මොහොතක් තුලම අපට ඉදිරිපත් වෙනවා අතුලතිනුත් පිටතිනුත් අකුසලයට නැඹුරු වූ යම් මි සිටිවිලි ආදී යම් යම් ඒ ධර්මතාවල් ඉදිරිපත් වෙනවා ඒවා මැඩපවත්වන්නත් යම් වීර්යයක් යෙදිය යුතුයි ඒ වගේම අපි ඉදිරියට යන්න නම් එතනින් නවතින්නේ නැතුව භාවනා වශයෙන් දැන් කොටින් මේ පින්න කෙටින් කියතොත් මේ පින්න තුන අහලා තියෙනවා ඔය හතර දක්වනවා සංවර පහාන භාවනා අනුරක්ෂණ නමි දැන් අපි කියාපු පාඩ හතරේ සාරය නිරන්තරයෙන් දක්වන්නේ ව්‍යායාමය උත්සාහය වීරිය ගැන කියනකොට ඒක හතර ආකාරයි පළමුවෙනි වීරිය යොදන්නේ සංවර කිරී ගැනීම සඳහා ඒ සංවරය කියන්නේ මොකද්ද නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා යම් ප්‍රයත්නයක් යෙදිය යුතුයි දෙවෙනි එක ප්‍රහාණ කියලා කියන්නේ තමා ළඟ තිබෙන දැනට තිබෙන අකුසල් ඒවා ප්‍රහාණය නැති කර ගැනීම සඳහා ඒ වගේ උත්සාහයක් යෙදිය යුතුයි ඊළඟට අපි යමක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන නිසා නූපන්නා වූ කුසල් ධර්ම ලං කර ගැනීම ඒවා උපදවා ගැනීම සඳහා අර වගේම වීරියක් දැරිය යුතුයි ඊළඟට හතර වෙනුව ඒ මෙතෙක්කේ ලබාගත්තු යම් හොඳ දේවල් තිබෙනවා නම් ඒවා රැක ගැනීම ආරක්ෂා කර ගැනීම සඳහා ඒ විදිහටම උත්සාහයක් දැරිය යුතුයි අපි ඇතැම් අවස්ථාවල මේකට මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් මේ යුගයේ උපමාවක් දක්වලා තියෙනවා දැන් මග තුටේ යනකොට දකින්න පුළුවන් ওই පාලමක් එහෙම හදන අවස්ථාවක් තැනකවල ඉස්සෙල්ලා කරන්නේ අනවශ්‍ය වතුර ඒවා මොන මොන ක්‍රම හරි පොම්බ යදලා ඒවා පිට කරනවා ඊළඟට ගලාගෙන එන වතුර ගංගාවක් නම් නිරන්තරයෙන් ගලාගෙන එන වතුර ඉස්සෙල්ලා ඒක යම්කිසි බැම්මකින් වළක්වනවා තියෙන වතුර ඉවත් කරනවා නැමත වතුර ගලාගෙන නොයන හැකියට බම්මක් බඳිනවා ඒ අතරතුර බඩු බාහිර ආදිය ගෙනැල්ලා පාලම හදන්න බෝකුව හදන්න ඒ කටයුතු ආරම්භ කරනවා ඒ කටයුතු ආරම්භ කරලා මූලික වශයෙන් දළ වශයෙන් කරපු සැලැස්ම ඊළඟට තහවුරු කරගන්නවා හතර වෙනුව හොඳට ඔය කොන්ක්‍රීට් දාලා අන්න ඒ විදිහේ දෙයක් මෙතන පෙන්නුම් කරන්නේ එතකොට මේ වීර්ය පිළිබඳ හතර ආකාර පැත්තක් සතර විදියේ සතර ආකාර වීරියක් මේ ධර්මයේ සඳහන් වෙනවා නිරන්තරයෙන් සම්මා වායාම නම් සම්මා ප්‍රධාන ආදී වශයෙන් දක්වන්නේ. ඉතින් මේ වගේම අපි මතු කර ගන්න හොඳ වටිනා පද කීපයක් මෙතන කියවුණා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. දැන් චන්දයක් ගැන අපි කලිනුත් සඳහන් කළා. මේ කියන චන්දය අපි කල්පනා කරන්න ඕනේ ශාසනික අර්ථය ගත්තාම අන්නර අපට බලමුෙන්ම යමක් පිළිබඳව එන හිතවිල්ල තමයි ඕනෑකම කැමැත්ත යම් කිසි දෙයක් කරන්න අපට ඉස්සෙල්ලාම ඕන කරන්නේ මේක කරන්න ඕනේ කියන ඕනෑ ඒ හිතට එන කැමැත්තක් ඕනෑකමක් නමුත් එපමණකින් ඒක සිද්ධ වෙන්නේ නැති නිසා ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ දක්වනවා ඉස්සෙල්ලාම ඇත්ත වශයෙන් කැමැත්තක් ඇති කර ගැනීමත් ඇතම් කෙනෙකුට අපහසුයි විශේෂයෙන්ම කුසල ධර්ම පිළිබඳව ඡන්දයක් ඇති කර ගැනීම බොහොම අපහසුයි අකුසල ධර්ම ගැන නම් ඉබේටම ඡන්දේ ලැබෙනවා ඉතින් මේ අන්න එහෙම ඡන්දය ඇති කරගත්තට පස්සේ ඔන්න එතන ඉඳලා යන ගමන ඊළඟට කියන්නේ ඡන්දං ජනේති ඡන්දයක් උපදවා ගන්න. ඊළඟට වායමති. වෑයමක් දරනවා. මේ වෑයම කියන එක මේ ඔක්කොම ඇත්ත වශයෙන්ම අර උත්සාහය වීරිය කියන වචනේ අර්ථ තමයි. නමුත් අපිට පේනවා මේවා යම් යම් බුදුරජාන් වහන්සේගේ හැම වචනයකම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මෙතන ක්‍රමානුකූලව අර වෑයම වැඩි නැහැටි මේ පෙන්නුම් කරන්නේ. ඕනෑකම තිබුණා දැන් වෑයමක් අර ඕනෑකම ඇති කරගත්තා ඊළඟට යම් වෑයමක් දරනවා කියන එක හිතා ගන්න තියෙන්නේ ඒ සඳහා තම අවස්ථාවල ගලක් පෙරලන උපමාව එහෙම දක්වනවා අපේ වැඩ කටයුතු වලට බාධා වෙන ලොකු ගලක් එහෙම තියෙනවා නම් ඒක අහක් කරන්න ඕන කියන හිතවිල්ල ඉස්සෙල්ලා ඇති වෙනවා ඊළඟට මේක ඉවත් කරන්න මට පුළුවන්ද කියලා දැනගන්නත් යම් කිසි ව්‍යායාමයක් ඉස්සෙල්ලා කරන්න ඕන මොකක් හරි යටට දාලා මේක උසවන්න බලනවා එතකොට ඒ ඔය කරන මූලික ප්‍රයත්නය තුළ තමන්ගේ අත්පාවලටත් යම් ශක්තියක් ලැබෙන ව්‍යායාමක් මේ ව්‍යායාම කියන එක තුළ ඒ වැඩේට ආරම්භය වගේම තමන් ඒකට සූදානමක් මූලික සූදානමක් එකකින් කියවෙනවා මේ පින තුන දාන්න වැඩ කටයුතු කරන අය ව්‍යායාමක් දරනවා ඊළඟට වෑයම දරල වල කරන්න පුළුවන් බව යම්කිසි අංගීමක් ඇති වුණාම තමයි වීරියන් ආරම්භති. වීරයක් ආරම්භ කරනවා. වීරය කියන එක ප්‍රබල වචනයක්. වීරය. එතකොට එතෙන්දී අන්න ඒ තමන්ගේ එකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරිස තාමං පුරිස වීරියන් පුරිස පරක්කමං ආදී ওই වචන දාන්නේ. ඒ වීරි ශක්තිය මතු කරගෙන ඔන්න මේ වැඩේට ඊළඟට කර දෙනවා. එහෙම කරගෙන යනකොට ඒ වීරියක් යොදනකොට හැම වැකියටම බාධානම් බලාපොරොත්තු විය යුතුමයි. ඒ බාධා ඉදිරියේ ඇතම් කෙනෙක් හිත දුර්වල කරගෙන එක අතහරිනවා. නමුත් ඥානවන්ත පුද්ගලයා එදේ අවස්ථාවේදී සිත දැඩිව පිහිටුවා ගන්න අදිෂ්ඨාන ශක්තිය තෙන්දි ඉදිරිපත් කර ගන්න විරියන් ආරභති. වීරිය ආරම්භුවාට පස්සේ එන බාධක හමුවේ චිත්තම් පග්ගණ්හාති. සිත දැඩිව පිහිටුවා ගන්නවා. මේක කරලා මේසක් අතහරින්නේ නැහැ කියන. චිත්තම් පග්ගණ්හාති. දැඩිව පිහිටුවා ගන්නවා. ඊට පස්සේ තමයි එහෙම පිහිටුවා ගත්තට පස්සේ ප්‍රධාන කියන වචනේ මේ ශාසනයේ ඉතාමත්ම වටිනා වචනයක්. පොදුවේ අපි කිව්වට ඒක වීරියටම වෙන වචනයක් කියලා මේ හැම වචනයකම තියෙන මහ පුදුම අර්ථ ශක්තියක්. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ අවසාන ප්‍රයත්නයේ යොදන්නේ. ඒකට සඳහන් වෑයම කියලා කියන්නේ අපි ඒක වීරිය කියලා කියන්නේත් නෑ. මහා ප්‍රධාන. මොකද ප්‍රධාන කියන්නේ අපි ඔය සිංහලට කියන ප්‍රධාන කියන අර්ථය නෙවෙයි. මේ පාලි භාෂාවේ සමහර වචනවල යම් කිසි වෙන අර්ථයක් තියෙනවා. ප්‍රධාන කියලා කියන්නේ පදහති කියලා කියන්නේ අන්න අර දැඩිවම යමක යෙදීම. ජීවිත පරිත්‍යාගයෙන් කරන. දැන් ඒක බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ පින්තුන් අහලා ඇති. ඒ අවසාන ප්‍රයත්නය ගැන සඳහන් කරන අවස්ථාවේ සම්මප්පදාණය ගැන සඳහන් කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම චතුරංග සමන්නාගත වීරියක් එක යෙදුවා කියලා. අපි මේ චතුරංග සමන්නාගත වීරිය කියලා ව්‍යවහාර කරන්නේ එතන කියන අංග හතර මේ විදිහටයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය තුල තිබෙන ඒ අදිෂ්ඨාන කරන අවස්ථාවේ යෙදු වචන ආශ්‍රයෙන්ුයි අපි මේ චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ. ඒ බෝධි මූලියේදා බුදුරජාණන් වහන්සේ සම්බෝධිය සඳහා වීරිකන අවසාන අවස්ථාවේ මේ විදිහට හිතුවයි කියලා කියනවා. කාමං තචෝච නහාරුච අට්ඨිචවසිසුතු ශරීරේ උපසුසුතු මංස ලෝහිතං යන්තම් පුරිස තාමේන පුරිස වීරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නැතං අපාපුනිත්වා වීරස සම්ථානං භවිසුති. ඉතින් එතන කියවෙන්නේ ඒ එතන ඒකාන්තයෙන් මේ ශරීර මගේ ශරීරෙහි හමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වේවා. මාස්ලේ වියලීවා. යමක් ඒ පුරිස තාමේන් පුරිස පරක්කමේන පුරිස වීරියෙන් පුරිස පරක්කමේන පැමිණිය යුතුද? එතැනට නොපෙමිනේ මේ වීරයාගේ භාත බීමක් නම් නොවන්නේ කියලා. අන්න මේ විදිහට එතකොට එතන අපිට හිතන්න තියෙන්නේ අර හතර ආකාරය කියලා ගත්තේ මොකද? තම නහර ඇට කියන එක ඒකන අංග තුනක් තියෙනවා. මස්ලේ හතරවෙනි එක. එතකොට අර තුන ඉතුරු වෙනවා මස්ලේ වියලි යනවා. ඕක ආශ්‍රයෙන් චතුරංග සමන්නාගත කියන ව්‍යවහාරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ ඒ වීරයයි ප්‍රධාන වීරය කියලා කියන්නේ. ඉතින් තම තමන්ට තිදිනදා ජීවිතේ ඔය කියපු තමන්ගේ වැඩ කටයුතු ව්‍යාපාර ඔය බොහෝ විශේෂයෙන්ම ඔය බර වැඩ කරන පින්වතුන්ට ওই විදිය අවස්ථාවල් ආවම තේරුම් ගන්න පුළුවන් අර හිත දුර්වල වෙන අවස්ථාවේ ඒක කළ යුතු දෙයක් නම් නැත්ත වශයෙන් චිත්තම් පක් ගන්නාති කියලා ඒ වෙලාවට තමයි අර තොල හැපෙන්නේ තොල හපාගෙන මේක කළා මිසක් කිනාට ජීවිත පරිත්‍යාගේ මරුණක් කමක් නැහැ කියලා එහා පැත්තේ අන්තිමට අර ගල පෙරලන්න වගේ මෙහාට පෙරල මේ පැත්තේ පෙරලුනොත් අවදානම් වැඩේ හැමෝටම බෑගට අත ගන්න. අන්න ඒ වෙලාවට තමයි අනිත් අය ඔක්කොම ඉවත් වෙන්නේ. නෑ මං කරන්න පුළුවන් කරන කියලා එක්කෙනා අර කියාපු වීරයවන්තයා එතෙන්දී අනිත් අය අපෝයි මේ පැත්තට පෙන්නුවොත් අපි විනාසයි කියලා අනිත් අය දුවන අතරේ අර තැනැත්තා අර වීරය ඉදිරිපත් කරගෙන සිත දැඩිව පිටුවාගෙන මලක් කමක් නෑ කියලා එහා පැත්තට තල්ලු කරන. ඒක තමයි ප්‍රධාන කියන්නේ. පදහත්. එතකොට ඔන්න ඔය හතර අර කියාපු කාරණා අර කියාපු පියවරවල් හතර පිළිබඳව සඳහන් වෙනවා. එින් අපට පේනවා නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා අර විදියටම කැමැත්තක් වෑයමක් වීරයක් සිත දැඩි කර ගැනීමක් ප්‍රධාන වීරියක් උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් අවශ්‍ය වෙන බව. ඒ වගේම තමයි තමා ළඟ තිබෙන කුසල් නරක දේවල් ඒවා ප්‍රහාණය කිරීම සඳහා අරවා නූපද වීම සඳහා ඒවා වළක්වා ගැනීම සඳහා තිබෙන දේවල් ඉවත් කර නරක දේවල් ඉවත් කර ගැනීම සඳහා ඊළඟට හොඳ දේවල් ළඟට එකතු කර ගැනීම තමා ළඟට ලං කර ගැනීම සඳහා අර වගේම වීරියක් දැරිය යුතුයි. ඊළඟට අවසාන වශයෙන් ඒවා තහවුරු කර ගැනීම සඳහා මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පිටින් පාහම් භික්කවේ නවණ්ඩේමි පගේව පරිහානි. මේ කුසල ධර්ම පිළිබඳව එක තැනක ඉඳීමවත් මම වර්ණනා කරන්නේ නැහැ. ආයි මේක පරිහානිය ගැන කිය යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ වීරිය පටන් ගත්තට පස්සේ මේක කෙලවරක් දකින්නකම් මේ අතරතුර වීරය නොකඩා ගැනීම තු බව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක සමහර විට දක්වනවා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් හැටියට දක්වනවා. ඒ තමා ලබාගත්තු දේ ගැන සතුටු වීම ප්‍රමාණය. සතුට කියන එක හොඳ තමයි. නමුත් ලබාගත්තු තත්වයෙන් සතුටට පැමිණීම මම වර්ණනා කරන්නේ නැහැ. ඉදිරියට නොලබාගත්තු දේවල් පිළිබඳව වඩ වඩාත් වීර දැරීමයි මම වර්ණනා කරන්නේ. ඉතින් මෙයින් පෙන්නුම් කරනවා මේ ශාසනයේ ශ්‍රමණයෙකුට තිබෙන කෘත්‍ය කොයිතරම් බැරෑරුම් කෘත්‍යයක්ද කියලා. අර පොඩි දරුවෙක් උඩු බැලිව නිදන පොඩි දරුවෙකුගේ ඒ පාප කර්මයන් නොකර සිටීම, නරක වචන කතා නොකර සිටීම, ඊළඟට නරක හිතවිලි නොසිටීම, නරක ජීවිකාවක් නොකිරීම කියන දේවල් පමණකින් අර උග්ගාමන පරිබ්‍රාජයගේ අශ්‍රමණයෙක් මැන්නා. මේ කාලේ පවා මේ පින්නතුන් බොහෝ විට ඇදී යන යම් නම් දර්ශන තිබෙනවා. ඔන්න ඔය වගේ අතපය හකුලාගෙන ඉඳීමෙන් පමණක් අපිට මේ ඔක්කොම කරගන්න පුළුවන් කියලා දැන් සාමාන්‍යයෙන් තරුණයින්ගේ සාමාන්‍ය සිතක් තිබෙනවා. අපි ළඟටත් ඇවිල්ලා යම් කිසි දේවල් සාකච්ඡා කරන්න ගුණා. අනේ අපි නම් වරදක් කරන්නේ නැහැ. වරදක් කරන්නේ නැහැ. ඉතින් ඒ දර්ශනයම තමයි බොහෝ විට තියෙන්නේ. ඒක තවත් දුරට ගෙනහිල්ලා අර ලදරුවාගේ தત્ත්වය මාර්ගඵල தત્ත්වය කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මොකද අර ලදරුවා අහිංසකයිනේ. අහිංසක වුණාට බුදුරජාණන් වහන්සේ වෙන තැන්වල දක්වලා තිබෙනවා. දැන් මෙතනම වුණා. අර දරුවාගේ අර පොඩි අර දැඟලීම, අර ඇඬීම, අර හිනාසීම, අර මෞකිරි වලට තියෙන දැඩි ඇල්ම, දැඩි ලෝභය, ඒ ඔක්කොම කෙලෙස් නිසායි වෙන්නේ. ඒ මට්ටමින් සංසාරයෙන් ආපු අනුසය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. මේ ශාසනික කෘත්‍ය බැරෑරුම් එකක් වෙන්නේ මේක යට තිබෙන දීර්ඝ කාලයක් සංසාරයේ අපේ චිත්තසංතානයේ තිබෙන අනුසය ධර්ම ආශ්‍රවාදී ඔය වචනෙන් දක්වන අන්න ඒවා ඒ බැරෑරුම්කම නිසායි. මේක ලේසි වැඩක් නෙවෙයි. ඒ ලේසි නොවන නිසා තමයි අර තරම් වචන සමූහයක් බුදුරජාණන් වහන්සේට දන්වන්නේ මේ වීරය පිළිබඳව, වීරය කියන කතන්දරේට. ඉතින් මේ හතරාකාර වීරය දැන් ඉතින් අර කිව්ව පාලමක් හදන්න පවා කොච්චර වෙහෙදනවාද කියලා මේ පින්නතුන් දන්නවා. අර හතර පැත්තෙන්ම වැඩ කෙරෙන්න ඕන. ඒකක්වත් අඩු වුණොත් ඔන්න මේ වැඩේ කරගන්න බෑ. හැම මොහොතකම අපිට ඉදිරිපත් වෙන්නේ මේ විදියට අපි කරන්න යන වැඩේට නානාවිධ බාධක එනවා. ඒ වගේ තමයි මෙතෙන්දිත් නිර්වාණය කියලා කියන්නේ අර සිත පිරිසුදු කර ගැනීම නම්, අර බුදුරජාණන් වහන්සේ දක්වන ඒ උතුම් පරමාර්ථය නම්, ඒකට යන මාර්ගයේ ඔන්න ඔය සම්මප්පධාන, සම්මා වායාම කියන ඒකට විශාල තැනක් ලැබෙන වැදගත්ම තැන. ප්‍රතිපත්තිය කියන්නේ එතනයි, මාර්ගය කියන්නේ ඒක තැනයි. ඒකයි මෙතන මාර්ග කතාවෙන්මයි මේ සාමාන්‍ය හඳුන්වලා දී තිබෙන්නේ. මග්ගජිනෝ අන්න බුදුරජාණන් වහන්සේ අර කියාපු චතුරංග සමන්නාගත වීරයන් ඒ මාර්ගයේ සොයාගෙන අනිත් ඇටත් ප්‍රකාශ කරන්න තරම් ඒ මග්ගජිනෝ ඒ தත්ත්වය ලබා ගත්තා. අනි දෙවෙනි ස්වාමීන් වහන්සේ මාර්ගය බය නැතුව අනිත් ඇට සැකසින්න අන්දමට තේරුම් කරලා දීලා ලෝකයේ පරම දේ උතුම් දේ මොකද්ද කියලා තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුලින් පැහැදිලිව කියා දෙන්න පුළුවන් ශක්තිය ඇති තේනා තමයි මග්ගදේශකෝ. තුන්වෙනුව කියාපු ඒ ශේඛ ස්වාමීන් වහන්සේලා මාර්ගයේ ගමන් කරන නිර්වද්‍ය ඒ ධර්මපදයේ ප්‍රතිපත්තියේ සතිපට්ඨාන ආදී හැසිරෙමින් ඒත් ඒ මාර්ගයේ කළ යුතු අර වීරිය කරගෙන යන අය. ඊළඟට හතරවෙනුවන් අර කියාපු කට්ටිය තමයි ප්‍රතිරූපක මාර්ගයක් තියෙන බවවත් නොදැන ඒ මාර්ගයේ යන හැටියට පෙන්නන අර බුදුරජාණන් වහන්සේ මහා භයානක කෙනෙකුට බය හිතෙන අන්දමේ උපහාසයක් අතන දක්වලා තියෙන්නේ අර ගද්‍රබ අර කොටලුවත් ගවයත් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මහා කරුණික නමුත් එතන මහා සියුම් උපහාසයක් දක්වලා තියෙන්නේ අහම්පියම්හා කියලා අර කොටලුවා ගව රැළ පිටිපස්සේ යන උපමාවයි දීලා තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරගන්න ඕන ශ්‍රමණ කෘත්‍ය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ බුදු වීම තුලින් සම්බෝධිය තුලින් ලෝකයාට ඉදිරිපත් කළේ? අපි බුදුරජාණන් වහන්සේ අඳුනගත්තයි කියන්නේ එතකොටයි. බුදු කෙනෙක් පහළ වෙනකම් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණින් බලාගෙන හිටියේ. මොකද ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුණා. යම් කිසි ගැටලුවක් තිබුණා. ඒ අයට සමහරුන්ට පෙනුණා. ඔය ධ්‍යාන අභිඥා දිනු කරගත්තු ඒ ශ්‍රමණේට පෙනුණා සිය දහස් ගණන් අතීත ජාති මේ සංසාරේ දීර්ඝ කාලයක් අපි ඇවිල්ලා තිබෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගේකට යන්න වගේ ආත්ම සංඥාව ඒ මිත්‍යා වැරදි අදහසක් එතන තිබුණේ සක්කාය දිට්ඨිය නිසා. මම මෙන්න මේ ආත්මවල මෙහෙම ගියා කියලා. ඊට එහාට ඉතින් මේක මේ සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුණා. නමුත් මේක විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍ය තුලින් මේ ප්‍රතිච්ඡ සමුපාද ධර්මය කියන ගැඹුරු මෙතෙක් කවුරුවත් තේරුම් ගත්තේ මේතෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුලින් ලෝකේ යථා ස්වභාවය ලෝකයාට හෙළි කළා. ඒ චතුරාර්ය සත්‍ය තුල තිබෙනවා. එතකොට මේ පැවැත්ම සමස්තයක් වශයෙන් ගත්තාම සංකිටේන පංචපාදානක්ඛන්දා දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචනේ ඇතම් කෙනෙක් පිළිගන්න අකමැති වුණත් ඒක සත්‍යයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන සංසාර පැවැත්ම සසර පැවැත්මෙහි පිටිම දුකක් බව. ඊළඟට මේ පැවැත්මට තියෙන තණ්හාව. මේ තණ්හාව නිසායි මේක තණ්හා පෝනෝ භවිකා කියලා කියන නැවත නැවත. මේ ජීවිතය අපට ලබා ගන්න බැරි වුණු දේ අපි මරණ අවස්ථාවේ අනේ ඊළඟ ජීවිතයේදීවත් අපට ලැබේවා කියලා මේ ප්‍රාර්ථනාව තෑහිමක් නැහැ තෘෂ්ණාවේ. ඒක නිසා මේ ප්‍රාර්ථනාව නිසා අර කර්ම ශක්තියෙන් තුලින් නැවත උත්පත්ති ලැබෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. යන්න එක නිසා තමයි ඒ තණ්හා ප්‍රහාණයම ඒ තණ්හාව කියලා කියන ඒ පිපාසය සංසිඳවා ගැනීමම නිවන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ එහෙම් පිටින්ම හරියට අපි ගින්නක් නිවන්න දර දාන්න වගේ නිවන්න ඕන ගින්නට අපි පිදුරු දාන දර දාන තව තවත් ගින්න වැඩෙනවා. ඒ වගේ තමයි තෘෂ්ණාව නැතිකර ගැනීම සඳහා ලෝකියා ධර්ම උත්සාහය බුදුරජාණන් වහන්සේට පෙනුනේ. තෘෂ්ණාව නැතිකර ගැනීම සඳහා මේ නොයිකුත් උපාදාන මේ අල්ලගන්න දේවල් හැම එකක්ම තව තවත් ගිනි ජාලාවලට බවට පත් වෙලා තම තමන් ඒවයි තුල දැවෙනවා. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ලෝකයා මේ හැමතැනම ඒකයි සබ්බං ආදිත්තං කියලා ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ හැමතැනම ගිනි අරගෙනයි කියලා බුදුරජාණන් වහන්සේට පෙනුනා. ඇස කන්නාසය ආදි හැමතැනම ගිනි අරගත්ත හැටියට බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ ඥානයට පෙනුනා. ඒකොට ඒ ගින්න නිවීමයි මෙතනින් ප්‍රකාශ කරන්නේ. ගින්න නිවීමත් නම් අර කියාපු තණ්හාව සංසිඳවා ගන්න ඕන. තණ්හාව සංසිඳවා ගැනීම සඳහා තමයි තමාගේ මේ පුද්ගල సంతානිය පිළිබඳව පුද්ගලක පෞරුෂය පිළිබඳ පරිපූර්ණ පරිවර්තනයක් කරන්න ඕනේ. මේ පරිවර්තනය තමයි අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර හැටියේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මාර්ගය හැටියට දක්වන්නේ. ඒ ප්‍රතිපදාවේ අවසානය ඒක සම්පූර්ණ වුණු අවස්ථාවේ යන අංග 10 වෙන්නේ. ඒක සම්පූර්ණ කළ අවස්ථාවේ රහතන් වහන්සේට සම්මා ඥාන සම්මා විමුක්ති ඒකෙන් ඒ අංග 10 සම්පූර්ණ වුණාම ඒ කෘත්‍ය පැවිදි කෘත්‍ය සම්පූර්ණයි. ඔන්නෝම අපිට ඒකට ශ්‍රමණ කෘත්‍ය අපි අති තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ශ්‍රමණයන් හැටියට අර අතීත බුද්ධ කාලයේත් ඒ විදිහට ශ්‍රමණයන් කිව්වත් බුදුරජාන් වහන්සේ ශ්‍රමණයන් හැටියට සැලකුවේ කවුද කියන එක එතකොට මේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. අද මේ වටිනා දවසේ මේ පින්නතුන් ශාසනයක් රකින්නවා නම් ශාසනයක් අඳුරු ගන්න ඕන. එතකොට අන්නේ ඒ සඳහා උපකාර වෙන යම් නම් ධර්ම කාරණා මේ දේශනාව තුලින් දැනගන්න ලැබුණා කියලා අපෘත්ති වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැති කරගන්න නැතුව ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගය යන උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ මේ තමන්ගේ ප්‍රමාණයනේ රැක සීලය කළ භාවනාව මේ ඇසු ධර්මයෙන් ලබාගත්තු ඒ පිහිට උපකාර කරගෙන මේ පින්නතුන් තම තමන්ගේ භාවනා මස්තක ප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලපති වේදී උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරලා මේ වටේ උපනිශ්‍රය කර ගන්න ඕන. අවීචේ සිට අකිනීටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියක් සාක්ෂාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කර ගැනීම මේ ගාථා කියන්න. එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාගට්ඨාදි බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනම් ආකාගට්ඨාදි බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භයා ශෝකප්පත්තාදි ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා නිභය ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බසංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඨಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.